ගරු කතානායකතුමනි, ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද දින ආර්ථිකයට සම්බන්ධ ඉතාම වැදගත් අමාත්‍යංශ රාශියක්, කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කටයුතු අමාත්‍යංශවල වෛශේෂයට සම්බන්ධ වීමට හැකිවීම ගැන. විශේෂයෙන්ම අද වෙනකොට අපි කියන්න කැමති, අද රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නට අපි රජය විසින් පැහැදිලි වැඩපිල්ලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා, විශේෂයෙන්ම මේ රට ඉදිරියට ගෙන යාමේදී අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වෙන් අපේ රට ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කරලා, ඒ වගේම අපේ ආර්ථික ක්‍රමවේදය විශේෂයෙන්ම කාර්යක්ෂම කරලා අපේ රටේ ජීවත් වෙන විශාල ජනතාවකට සාධාරණ පරිදි ඒ සම්පත් සහ ආදායම් බෙදා යන පරිදි ආර්ථික ක්‍රමවේදයක් තමයි අපි යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා 1977 අපි විවෘත ආර්ථිකය මේ රට හඳුන්ලා දුන්නා. ඔය කතා කරන සියලු දෙනාටම ඔය විවෘත ආර්ථික ක්‍රමය අපේ ජනතාවට කිව්වොත් වෙනස් කරනවායි කියලා අද ජනතාව ඒක අනුමත කරන්නේ. විවෘත ආර්ථිකයේ අඩුපාඩු තියෙනවා. විවෘත ආර්ථිකයේ අඩුපාඩු තියෙන්නේ විවෘත ආර්ථිකයේ ඒ નિયમિત નીતિයට යටත්ව වංචාවහා දූෂණය පිටු දැකලා යන්නේ නැති හින්දා තමයි මේ විවෘත ආර්ථිකයේ අඩුපාඩු තියෙන්නේ. නමුත් අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඔය පංගුවක් තියරි අපිට මේ අවස්ථාවේදී කියලා දුන්නා, ඊට වඩා ලොකු මිනිස්සු සෝවියට් දේශේ ආ ලෙනින්ලා ඔය තියරි ඔය ෆැක්ටරි හදලා රාජ්‍ය අංශේ ඒව කරන්න බැලුවා. නමුත් සෝවියට් දේශය යන්න බැරුව කඩාගෙන වැටුණා. සෝවියට් දේශයේ ඉන්න මිනිස්සු අන්ත අසරණ වුණා. පංගුවක් වෙලාට කන්න නැතුව, වැඩ නැතුව, අඳින්න නැතුව ලතවෙවි ඉඳලා ඊට පස්සේ තමයි මේ විවෘත ආර්ථික ක්‍රමයට ගිහිල්ලා තියෙන්නේ. අද ගිහිල්ලා බලන්න සෝවියට් දේශය අද රුසියාව සහ අනිකුත් රටවල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒවල මොනවද, කොහොමද ක්‍රමවේදය කියලා ගිහිල්ලා බලන්න. අද නිකම් මේ දූපත් මානසිකත්වයේ මේ අපේ මේ දූපත තමයි, පොඩි දූපත තමයි ලෝකේ තියෙන ලොකුම රට, අපි තමයි ලෝකේ තියෙන ලොකුම ජාතිය කියලා හිතාගෙන නමුත් අපි වැඩ කරන්න යනකොට අපි අනිත් කොහොමද අනිත් රටවල් දියුණුවුනේ කියලා අපිට හොඳට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට අපි විශේෂයෙන්ම පංගුවක් කට්ටිය අද යෝජනා කරනවා, ඔව් වැඩිම පඩිය ඔව් අපේ රටේ තමයි තියෙන්න ඕනේ. වැඩිම නිමාඩුත් තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ ලෝකෙ ගත්තහම. මලගයක් වුණාම කමංගේ ගෙදර මලගයක් වුණාම කමන්නේ නැහැ. නැත්තම් ඥාතින්ගේ මලගයක් වුණාම කමන්නේ නැහැ. ගමේ ප්‍රදේශයේ මලගයක් වුණාම හැමදාම නිවාඩු දාලා යන්න ඕනේ මලගෙට. දවස් දෙක තුනක් ගිහිල්ලා නැත්තම් සුමානයක් ගිහිල්ලා දානෙට බණට ඔක්කොම ගිහිල්ලා වැඩ කරන්න නැතුව ඒ නිමාඩු අරගෙන ඔක්කොම අදෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මානසිකත්වයක ඉන්නකොට අනිත් රටවල් වල මිනිස්සු ඒගොල්ලන් ඊටාම කැපවීමකින් වැඩ කරනකොට, ඒගොල්ලන්ගේ ආර්ථිකය කාර්යක්ෂම කරනකොට, ඒගොල්ලන්ගේ වංචා දූෂණ පිටු දකිනකොට ඔව් අපේ රට අමාරුයි තමයි ඉස්සරහට යන්නේ. ඒක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. අපි කියන්නේ පිටරටවල තියෙන සියලුම දේ මෙහාට ගේන්න කියලා. නමුත් ඒ මොන හරි සාර්ථකභාවයක් තියෙනවා නම් වියට්නාමයේ චීනය ඒගොල්ලන්ගේ ආර්ථික ක්‍රම වෙනස් කරලා ඒගොල්ලන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා නම් අපි ඒව බලලා දෙයනේ කියලා අපි පොඩ්ඩක් මේක පිළිගන්න ඕනේ. මේක අපි මේ විදිහට ඉස්සරහට යන් කියලා. නමුත් හැම වෙලාවෙම ඇවිල්ලා මේ සුරංගනා ලෝකයක් මේ සංස්ථාවල ඉන්න කට්ටිය මේ රට වෙනුවෙන් හැම වෙලාවම වැඩ කරයි, හැම සේවකයම රට වෙනුවෙන් වැඩ කරයි, සියලු දේම පරිත්‍යාග කරයි කිව්වොත් එහෙම ඒක වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේ පෞද්ගලික අංශය අනිත් රටවල් වල ඉතාම දියුණුභාවයට පත් වෙලා තියෙන්නේ. තමන්ගේ ජනතාවට තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ උනන්දුවෙන්, තමන්ගේ උත්සාහයෙන් ඉස්සරහට යන ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. ඒ තුලින් ඒ ජනතාව බලගන්නනකොට තවත් ඒ රටත් බලවත් රටක් බවට පත් වෙන ක්‍රම තමයි අනිත් රටවල් විශේෂයෙන්ම අනුගමනය කරන්නේ. ඔව් මං ඉතින් විශේෂයෙන්ම අපි අද වෙනකොට අපි ග්‍රාමීය ආර්ථිකය ගෙනෙයි අපේ රජය ඊටාම අවධානය යොමු කරලා තියෙනවා ග්‍රාමීය ආර්ථිකය තමයි අපේ රටේ විශාල ජනතාවකට ආදායම් මාර්ග සපයන්නේ මේ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි මං හිතන්නේ අපි නිදහස ලබා ගත්තට පස්සේ විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය අපේ නවීකරණය කරන්න ඕනේ අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කරලා ඒ සඳහා තාක්ෂණය ඒ වගේම දැනුම ඒ වගේම ඒකේ ප්‍රතිසංස්කරණ අපි කරොත් අපි කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යන්නට අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ඒ වගේම අපි කර්මාන්ත කලාප ගත්තොත් අපි එදා නිදාස් වෙළඳ කලාප ඇති කරලා ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ඇති කරලා මේවා ඇති කරනකොට පංගුවක් කට්ටිය හිනා වුණා පංගුවක් කට්ටිය කිව්වා මේවා හරියන්නේ නැහැ කියලා නමුත් අද වෙනකොට මේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ එදා සුද්දා තේ රබර් පොල් ඒකෙන් පස්සේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා ජනතාවට හොඳින් හිතලා බලන්න ඒ ඉතුරු වෙලා තියෙන්නේ අර එදා ඇති කරපු කර්මාන්ත ටික විතරයි ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම කර්මාන්ත කලාප අලුතෙන් අපි මේ පංගුවක් වෙලාවට මේ හම්බන්තොට වරාය ගැන කතා කරනකොට මේ විකුණුවයි කියන වචනේ පාවිච්චි කරනවා ඒක ලේසියිනේ විකුණුව අපි ගිහිල්ලා කඩෙන් හාල් කිලෝ එකක් ගන්නකොට විකුණුව විකුණුපුවම හැබැයි හාල් කිලෝ එක අරගෙන අර මනුස්සයා යනවා අරගෙන ගිහිල්ලා ඒක කාලා ඒක ඉවරයිනේ නමුත් මේ හම්බන්තොට කොහටද ගෙනියන්නේ හම්බන්තොට චීනෙට ගෙනියනවා නැත්නම් හම්බන්තොට රුසියාවට ගෙනියනවා ආ හම්බන්තොට ලංකාවේ තියෙන්නේ ආ හම්බන්තොට එතකොට චීනෙට විතරද මේක කරන්න පුළුවන් නෑ ඔව් චීනේ හැබැයි හම්බන්තොට තමයි තිබුණ එක කාලයක් එක කාලයක් නම් හම්බන්තොට තිබුණා නෑ ඊට පස්සේ නම් මේක නැතුව ගියා නැත්තම් ඉතින් මේ හම්බන්තොට මන් දන්නේ හම්බන්තොට මොකක් හරි චීන කනෙක්ෂන් එකක් තියනවද කියලා ඉස්සරින් ඉඳලම නමුත් මං හිතන්නේ ඒක ඔව් මං ඉස්සරගෙන මට බාධා කරා
හොඳයි
ඉතින් ඒ හින්දා මා අවසාන වශයෙන් කියනවා විශේෂයෙන්ම අපේ මේ ආර්ථික ක්‍රමවේදය පිළිබඳව අපි ඒ ජනතාවත් එක්ක ඒ එකගතාවයක් එන්න ඕනේ. අපි කොහෙද යන්නේ කියලා ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ. අපි එහාට මෙහාට විවිධ ආර්ථික තර්ක විතරක් අපි ඉදිරිපත් කරොත් ඒ පිළිබඳව ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි මේ අමාත්‍යංශ තුන සමගින් ශක්තිමත් අඩිදාලමක් දාලා ඉස්සරහට යනවා කියමින් මම කතාව අවසන් කරනවා.
ඔබ තුදී ගරු බන්දුල ගුණවදන මැතිතුමා ගරු සභානායකතුමා ගරු බන්දුල ගුණවදන මැතිතුමා
ගරු කතානායකතුමනි මම ඊට හවස වරුවට දාලි වෙල්ල වෙන කාට හරි
ආ හොඳයි එහෙනම් ඒක ඔදි කවටින්නේ ගරු ලක්ෂ්මණියාප අභිවදන මැතිතුමා නෑ ගරු රංජිත් සොයිස මැතිතුමා මුතුමා කතා කරනවද බන්දුල ගුණාදන මැතිතුම වෙනුවෙන්
මයි අවස්ථාවද ගරු කතානායකතුමනි
හරි කතාගෙන ගමු
ගරු කතානායකතුමනි ගරු බන්දුල ගුණාදනතුමා නැවතී අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ඔබතුමා සතුටු නම් මම කැමැති ඒක එතුමාට ඒ අවස්ථාව
දෙන්න ඔබතුමා කතා කරනවද බන්දු
ගරු කතානායකතුමනි
හොඳයි
මේ වාණිජා කර්මාන්ත අමාත්‍යංශය නෙමෙයි කියලා මං හිතුවේ මං සූදානම් වෙලා හිටියේ වාණිජා කර්මාන්ත අමාත්‍යංශයට අපේ ඇමැත්තුමා ඉන්නවා මම හිටපු වෙළඳ ඇමැත්තුමා ඒක නිසා මේ අමාත්‍යංශයේ යටතේ ඉතා විශාල වගකීමක් ඔබතුමා වෙත පැවරෙනවා මොකද මේ දිනවල අපි කවුරුත් දන්නවා රටේ අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමේ අර්බුදයක් තිබෙනවා නූල කැඩුන සරුංගලයක් වගේ දිනපතාම බහණ්ඩ මිනමට්ටම් විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා ඉතිහාසයේ නොවිරු පරිද්දෙන් සහල් කිලෝවක් පොල් ගෙඩියක් එළවලු කිලෝවක් ලූණු කිලෝවක් හැම එකකම රුපියල් 100ට වඩා වැඩි මේ තත්වය ඇතිවීම කෙරෙහි මීට වඩා අමාරු තත්වයක් ගරු අපේ ඔබතුමාත් හිටපු කැබිනට් මණ්ඩලේ අපේ ආණ්ඩු කාලෙදී තිබුණා ප්‍රධාන වශයෙන් දෙවැන්ත අර්බුදයක් එකක් තමයි ලෝක වෙළඳ පොලේ අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ඉහළ යාම
තෙල් බැරලයක් ඩොලර් 100ට වඩා වැඩි 124ටත් ගියා. මුළු ලෝකෙම තෙලෙන් බැදුනා. තෙල් මත ගෑස් මිල අසාමාන්‍ය ලෙස වැඩි වුණා. කනිජ තෙල් මිල වැඩි වුණා. පොහොර මිල වැඩි වුණා. රසායනික ද්‍රව්‍ය මිල වැඩි වුණා. කනිජ තෙල් අර්බුදයේ දරාගත නොහැකි තත්ත්වයට මුළු ලෝකෙම තෙල් බැදෙන යුගයක තමයි මම වෙළඳ අමාත්‍ය ධුරේ හිටියේ. දෙක ලෝක ආහාර අර්බුදයක් ඇති වුණා අවුරුදු 30කට පස්සේ. ඒ රටවල් ආහාර මේ දුන්නේ නැහැ. අපරායනය කළේ නැහැ. හාල් හැම පිටරට යැව්වේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වුණා හාල් නිපදවන්න නැති රටකට ගිහිල්ලා. නිපදවන මහා බැංකුවක් නැති රටකට ගිහිල්ලා හාල් ගේන්න බුරුමෙට සල්ලි යවන ක්‍රමේ පවා ප්‍රශ්නයක්. මොකද සල්ලි යවා ගන්න බෑ. මුළු ලෝකෙම මේ දෙවන්ත ආහාර අර්බුදයක්. ඊළඟට බූල්ලේ අර්බුදය මියුචුවල් බැංක් කඩාගෙන වැටුණා. ඇමරිකාවේ බැංකු 450ක් විතර කඩාගෙන වැටුණා. මේ කාඩ් කුට්ටම් පෙරලෙනවා වගේ බැංකු ක්‍රමයේ වැටෙනකොට සේලාන් බැංකුව හෙල්ලුණා. සේලාන් බැංකුව අන්තිමට වැටෙන එක නතර කරගත්තේ රජයට පවරා ගැනීමෙන්. ලෝක මූල්‍ය අර්බුදය තිබුණා. යුද්ධය තිබුණා. මේ කාලය තුලදී මේ ඇතිවෙන අර්බුදයේ විසඳ ගැනීම සඳහා වෙළඳ අමාත්‍ය ධුරේ වගකීම් මට බාර දුන්නාම මේ වෙනම දිනපතාම එළව එළව පහර දීමක් කරන්න පටන් ගත්තා. කොහොමද මේක කරන්නේ කියලා. සතුසායතන තිබුණේ 20යි. ලක්ෂ සතුස. කොහෙද සතුස කියලා කොහොමද සතුස මේක විනාශ කරලා තිබුණේ සම්පූර්ණයෙන් කාබාසිනිය කළා. සියලු වත්කම් විකුණලා නැත්තර නැති කරලා තිබුණ සතුසයක්. මම සතුස සාකා 200ක් විතර ලංකාවේ මගේ කාලය තුලදී විවෘත කළ ලක්ෂ සතුස කියලා. ආණ්ඩුව මුදල් දීලා නෙමෙයි අමාරුවේ. සම්පකාර ව්‍යාපාරයේ ගම්මානවල තියෙනවා. අපේ සම්පකාරයේ ණය කැපුවා. ලංකා ඉතිහාසයේ සම්පකාර ව්‍යාපාරයේ ණය සම්පූර්ණයෙන් කපලා දාපු එකම අවස්ථාව ඒ යුගයේ විතරයි. මොකද ගොඩ ගන්න බැරි සම්පකාර ව්‍යාපාරයේ ණය ටික කපලා බදු වලින් නිදාස් කළා. කෝප් සිටි කියන වර්ගය හදන්න. පුඩ් සිටි හා වෙනස් සිටි වර්ග ගම ආක්‍රමණය කරනකොට ගමේ මිනිස්සුයාගේ සමුපකාර ව්‍යාපාරය හදන්න කෝප් සිටි 1200ක් හදන්න මධ්‍යම ආණ්ඩුවේ අයවැයෙන් සල්ලි වෙන් කළා. ඒ කෝප් සිටි වලට දුන්නා. ඊට වඩා පොඩි ප්‍රමාණයේ ප්‍රාදේශිකයේ අපි පරිවර්තනය කළා මිනි කෝප් සිටි එකක් බවට පත් කරන්න. මිනි කෝප් සිටි 2400ක් හැදුවා. තොග වශයෙන් අපේ හැරිසන් නැමැතිතුමා බාරේ දැන් තියෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන ජාලයේ මීගොඩ මැත්තේ මේ වැලිසර වේයන්ගොඩ නුවර එළිය මේ තඹුත්තේගම ඊළඟට රත්මලාන නාරාහෙම්පිට පිරියන්දල යනාදී වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන 13ක් රටේ විවිධ ප්‍රදේශවල හැදුවා. ඉතින් මේ සඳහා මම සාමාන්‍යයෙන් ඇමතිවරයෙක්ගේ කාර්යාලයේ රාජකාරිය නැතුව උදේ දවල් රැ වෙන මොනක්වත් වැඩක් නැතුව දිනපතාම මම මේ වෙළඳ පොලේ ගියා. රාත්‍රියේ දැක්කත් මම නාරාහෙම්පිට එක්කෝ වේයන්ගොඩ එක්කෝ තඹුත් එකම මේ අසාමාන්‍ය වෙහෙසක් දරලා තමයි මේ වෙළඳ පොළ ගෑස් වලට වෙනම මිල සූත්‍රයක්. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. ඉතින් මේ කරනකොට වෙනම මාධ්‍ය වලින් පුද්ගලයෙක් හදලා තිබුණා. මම මේක කරනකොට පළණියන්ඩි කියලා මහත්මයෙක් වෙනම හදලා තියෙනවා මාධ්‍යෙන්.
දැන් ඔබතුමා කියනවා රෑ දවල් ගිහිලා පොළ ගානේ ඔබතුමා මහන්සි වුණයි කියලා. එහෙනම් ඉතින් පරිප්පු මිලයි කරවල මිලයි සැමන් මිලයි එදාට වඩා අපි අඩු කරලා තියෙන්නේ කොහොමද? ඔබතුමා රෑ දවල් ගිහිලා ඒ වැඩේ කරේ නැහැ.
හරි. ඒකනේ නෑ මම මුකුත් කරලා නැහැ. බොහොම විද්වත්තුමාට මගේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. මොකද ලෝක වෙළඳ පොලේ මුළු ලෝකේ ගරු හැමතුමා මුළු ලෝකෙම 2015 වර්ෂයේ ලෝක ඉතිහාසයේ ගිහිල්ලා බලන්න ඕන වෙබ්සයිට් එකට ලෝකයේ මිල දෙවන්ත ලෙස කඩා වැටුණ වර්ෂය තමයි 2015. කනිජ තෙල් මිල අඩු වුණා, පෝර මිල අඩු වුණා, රසායනික ද්‍රව්‍ය මිල අඩු වුණා, යකඩ මිල අඩු වුණා, තේ මිල අඩු වුණා, රබර් මිල අඩු වුණා, පොල් මිල අඩු වුණා, මුළු ලෝකෙම මිල කඩාගෙන වැටුණා. ඒක ලෝක ඉතිහාසයේ 30 අවුරුද්දකට පස්සේ ඇති වෙලා තියෙන දෙවන්තම මිල පහළ යාම තමයි 2015. ඒ වාසනාව හිමි වෙච්ච රජය තමයි තමුන්නාසලගේ රජය. එයින් කොච්චර පාරිභෝගිකයක් නෙමේ. මං අහන ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඔබතුමාලත් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ ලොස්සේ තේරුම් ගන්න ඕනේ. අපි කනිජතෙල් ආනයනය කරන්න ගරු කතානායක තුමනි ඩොල ඇමරිකානු ඩොල බිලියන පහක් යනවා. බිලියන හතරයි පහයි අතර තමයි මහින්ද රාජපක්ෂ යුගයේදී කනිජතෙල් ආනයනය කරන්න ෆොරින් එක්ස්චේන්ජ් විදේශ විනිමය ගිය ප්‍රමාණය. එතකොට මේ බිලියන පහක් කියන මුදල යනකොට ලංකාවේ මුළු ආනයන වියදමින් 24% කනිජතෙල්
අඩුකිරීම මේ වාසිය අපි පාරිභෝගිකයට ලබා
දුන්නා. නෑ නෑ මම කතා කරන්නේ රුපියල් ගැන නෙමෙයි, මාව තේරුම් ගන්න. මම කතා කරන්නේ ඩොලර් ගැන. මම කතා කරන්නේ ඩොලර් බිලියන 5ක් යනවා. ඒ කියන්නේ මුළු ආනයන වියදමෙන් 24%ක් යනවා. දැන් මේ රජය ආවට පස්සේ 2015 කනිජ තෙල් මිල කඩාගෙන වැටිලා එක වර්ෂයකට යන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2.8යි නැත්නම් 2.5යි. මේ අවුරුදු 3කට ආසන්න කාලය තුල පමණක් අපේ කාලයට වඩා රටින් යන්න තිබුණ විදේශ විනිමය, රට සල්ලි, ෆොරින් එක්ස්චේන්ජ් රට ඇතුළේ ඉතුරු වුණ බිලියන 5ක් IMF එකෙන් අපි ගන්නේ බිලියන 1.5යි. හම්බන්තොට විකුණලා ගන්න යන්නේ බිලියන 1යි. මේ බිලියන 5ට බිලියන 5ට මොකද වුණේ කියන එක ඇහුවොත් මේක වාෂ්පු වුණා, පිච්චුවා. ලංකා ඉතිහාසයේ බිලියන 4.3ක් පුච්චපු එකම රාජ්‍ය කාලය තමයි මේ රාජ්‍ය කාලය. පුළුවන් නම් ඒක නෑ කියන මම අහන්නේ මේ ඩොලර් බිලියන 5ක්. ඩොලර් බිලියන 5ක් කියන්නේ කෝටි කීයද? කෝටි 80,000ක්. මේ මුදල සම්පූර්ණයෙන් රටට ඉතුරු වෙච්ච විදේශ විනිමය ප්‍රමාණය අපි කරේ 135ට යනකොට ඩොලරේ සතියක් ඔව් අනේ
මෙතුමා ඉතා ගරු කතානායකතුමනි, ඔබතුමා ඉතා හොඳින් මේ ආර්ථික පිළිබඳ විග්‍රහයක් කරනවා. ඔබතුමා
හැබැයි
ඒ නිසා මම ඔබතුමාට කියමින් හිටියේ මේ කරපු ක්‍රියාවලිය කිරීමේදී
කතා කරන්නේ
එජින් එකේ මිලියන ගන්න මම කතා කරන්නේ බිලියන වලින්. බිලියන 5ක් මිලියන 169ක් නෙමෙයි. ඒ නිසා දැන් අපේ මේ ගරු ඇමතිතුමාට මම කියන්නේ මේක තමුණ මම මේ කියන්නේ වැදගත් කරුණක්. මේ රටේ තමුන්නාසේට මේක තනියෙන් කරන්න බෑ. මොකද වෙළඳ ඇමතිවරයාට ඉතරක් මේ තියෙන දැවැන්ත අර්බුදයට විසඳන්න බෑ. මුදල් අමාත්‍යාංශයේ ගෙනහල්ලා වෙළඳ අමාත්‍යාංශයේ වාඩි කරගත්තේ නැත්තම්, ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම ඇමතිවරයා වාඩි වුණේ නැත්තම් අපි හැමදාම කරේ මුදල් අමාත්‍යාංශයේ PB ජයසුන්දර මැතිතුමා, මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීනු, මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, මගේ අමාත්‍ය පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ඊළඟට මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ එවකට ජනාධිපතිතුමා, මේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා අස්වැන්න ලැබෙන කාලෙට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ වැඩි කරලා, අස්වැන්න නැති කාලෙට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කරලා, මේක නිරන්තරයෙන් දිනපතා රැස් වෙලා තමයි මේ අසාමාන්‍ය දැවැන්ත අර්බුදයේ තියෙන කාලේ වී ගොවියට වී කිලෝ එක රුපියල් 30කුත් සාල් පාරිභෝගිකයන් රුපියල් 60කටත් සාල් මිල උපරිම වශයෙන් යන්න නොදී ආරක්ෂා කිරීමේ කටයුත්ත කරනකොට ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි හාල් වලට උපරිම මිලක් දැම්මේ. හකිම් ඇමතිතුමාට මතක ඇති කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් විදියට මිනිස්සු කිව්ව හාල් වලට උපරිම මිල දාන්න එපා, මේ රට ගිනි ගන්නවා, මේක නැති වෙනවා කියලා. පළවෙනි අවුරුද්දේ අමාරුවෙන් ඒක කළේ. ඒ ඒ ඒ ඔව්
ඔබතුමාට වෙන බඳුල ගුණවර්ධන ඇමතිතුමනි, දැනටත් ජීවන වියදම් කමිටුව වෙනම ඔබතුමා ඔය කියපු විදිහටම රැස් වෙනවා. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා මාසයකට සැරයක් එතුමාගේ ප්‍රධානත්වෙනොත් මේ රටේ ජීවන වියදම් කමිටුවක් වෙනම තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දෙන්න පුළුවන් සහනය මුදල් අමාත්‍යාංශයත් අනිත් අමාත්‍යාංශයත් ඒ සියලු දේවල් කරනවා දැනටත්. මොකද නැතුව නිකම්ම ඉන්නව නෙමෙයි.
ආ නිකම්ම ඉන්නව නෙමෙයි. හරි හොඳයි. එහෙම රැස් වෙනවා නම්
හොඳයි. දෙකක් තියෙනවා.
නමුත් මේක කරන්න බැරි කමේ ඒ තියෙන පාලනය කළ නොහැකි සාධක දෙක තමයි කරු කතානායකතුමනි. ඩොලරේ අගය ඩොලරේට ගෙවන රුපියල් ප්‍රමාණය 131යි තිබුණේ එකට 155යි 744ක් ගෙවනකොට මේ රුපියල කඩාගෙන වැටීමේ ප්‍රශ්නය තුළ ආනයනය කරන සෑම භාණ්ඩයකටම ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙන එක පාලනය කරන්න බෑ. මහදවල් මහ බැංකුව ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලෙන් පොලි අනුපාතය උඩට නැග්ගා. සිංගල් ඩිජිට් ඉන්ට්‍රස් රේට් එක ඩබල් ඩිජිට් වෙලා අද වෙනකොට මේ පොලිය 20%, 25%, 30%. පොලි අනුපාතයේ මේ සෑම භාණ්ඩයකම පොලිය මිල තීරණය කරන ප්‍රධාන සාධකයක්. ලෝකෙ බලන්න, ඇමරිකා එක්සත් ජනපදයේ, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තයේ, තායිවානයේ, මේ ඕනේ රටක ණය පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක්. මේ ඉලක්කන් දෙකේ සංඛ්‍යාවක් වෙච්චාම මේක කරන්න බෑ. ඒ නිසා තමයි සාර්ව ආර්ථික කළමනාකරණයේ ඇතිවෙච්ච වැරැද්ද මේ භාණ්ඩ මිල පිට යාම තුළින් තමයි අද උසුලගත නොහැකි ජීවන වියදම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මේකට මේ සරල දේශපාලන විසඳුමකට වඩා පළල් ලෙස මැදිහත් වීමේ කටයුත්ත කරන්නට ඔබතුමාට වැඩියෙන් මේ සඳහා ප්‍රායෝගිකව මහපොළොවට බැහැලා මේ වෙළඳ පොළ තුළ තරඟකාරීත්වයක් ඇති කරන්න රජයේ මැදිහත් වීම මීට වඩා බරපතල ලෙස කරන්නට මැදිහත් වෙන්න කියන ඉල්ලීම හිටපු වෙළඳ ඇමතිවරයා වශයෙන් කරමින් මගේ වචන දෙක තුන අවසන්
බොහොම ස්තුතියි ගරු බණ්ඩාරගුණ මහත්මයා. ඊළඟට ගරු දොරේ රත්නසිංහ මහත්මයා. ගරු හැරිසන් අමාත්‍යතුමා, ඔබතුමා වෙලාව ගන්නවද?
මම ගන්නම්. මගේ අවසාන විනාඩි 5ක් පිළිතුරු දෙන්න තියාගන්නම්. මම විනාඩි 10ක් කතා කරන්න.
14න් 14ක් තියෙනවා. ඔබතුමා විනාඩි 9ද ගන්නේ නේද?
9ක් ගන්නම් කරු කතා.
හොඳයි, 5ත් අන්තිම දරයි.
5ක් පිළිතුරු දෙන්න තියාගන්න. කරු කතානායකතුමනි, මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ. මගේ මිත්‍ර ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමා හොඳ නිර්මාණශීලියෙක් වගේම කටයුතු කරපු දක්ෂ ඇමතිවරයෙක්. හැබැයි එතුමාට ලැබෙන්න ඕන තිබේ පහුගිය ආණ්ඩුවේ මුදල් ඇමතිකම. ඒක දුන්නේ නැහැ කවදාකවත්. හැබැයි අනාගතෙත් මං හිතනවා බන්දුල ගුණවර්ධන මැතිතුමාට ඒ සිහිනය නම් සබහ කරගන්න අමාරු වෙයි කියලා හිතනවා කවදා හරි දවසක. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ එතුමා කරපු සටහන් සම්බන්ධයෙන් මං ඊට වැඩිය කියන්න යන්නේ නැහැ. ගරු කතානායකතුමනි, අද මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ විශේෂයෙන් මම නියෝජනය කරන පසු සම්පත් ඒ වගේම ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අවස්ථාවේදී අපි ඔබතුමාට පසු සම්පත් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් වචන කිහිපයක් කතා කරන්න. එකක් තමයි ලංකාවේ භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා පසු සම්පත් මණ්ඩලයේ සතුව. ඒ පස් සම්පත්වල මණ්ඩලයේදී විශේෂයෙන්ම අපිට ප්‍රශ්න රාශියක් තිබුණා. එකක් තමයි මේ පස් සම්පත් මණ්ඩලය ආරම්භ කරලා තියෙන්නේ රටේ සත්ව නිෂ්පාදනය දියුණු කරන්න, ඒ වගේම ඒ ආශ්‍රිතව ජනතාව වෙනුවෙන් සේවාවක් සදන්න. ඒත් අපිට තිබිච්ච ප්‍රශ්න ගැටළු රාශියක් තිබුණා එකක් තමයි මේ සඳහා පස් සම්පත් මණ්ඩලයට සතුව ඒ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න තිබිච්ච අනෙකුත් පොදු පහසුකම් අපි සතුව තිබුණේ නැහැ. එකක් තමයි මම තමුන්නාස්සෙට පළවෙනිම කියනවා නම් මේ තියෙන ගොවි පොළවල් 31ම අඩුගානේ නීත්‍යානුකූලව අයිතිය පස් සම්පත් මණ්ඩලයට තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඒ ගොවි පොළවල් දියුණු කිරීමට සඳහා ගෙන ඇති පියවරවල් සම්බන්ධයෙන් අපිට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා. ඒ කෙසේ වෙතත් දැනට අපේ පස් සම්පත් මණ්ඩලයේ ගොවි පොළවල් කීපයක් හැරෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අනිත් ගොවි පොළවල් ලාභදායි තත්ත්වයට ගේන්න මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, අපි සත්ව නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තොත් විදේශීය රටවලින් ආනයනය කරන සතුන් විශාල පිරිසක් දැනට පස් සම්පත් මණ්ඩලයේ ගොවි පොළවල් වල ඇති කරනවා. ඒ තුළින් කිරි නිෂ්පාදනය වැඩි කරන්නත් අපි විශාල වැඩසටහන් ගණනාවක් වෙනවා. ඒ වගේම මේ පස් සම්පත් මණ්ඩලයේ ගොවි පොළවල් වලින් දැනට ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට මේ සත්ව නිෂ්පාදනයේ කටයුතු වල නිරත වෙලා ඉන්න අයට අවශ්‍ය කිරි ගවයන් ලබා දීම සහ ඒ පැටවු ලබා ගැනීමේ අවකාශයත් ඉඩකඩත් අපි දැන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයට අමතරව මට කිව්වා අර එක මන්ත්‍රීතුමෙක් කිව්වා මේ පොල් වගා කිරීම ගැන විශේෂයෙන්ම පොල් ත්‍රිකෝණයේ ආශ්‍රිත තියෙන ප්‍රදේශවල ඉතාමත්ම සාර්ථක පොල් වගාවක් ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනටමත් අපි ගරු කතානායකතුමනි රටේ පොල් නිෂ්පාදනයේ පහළ වැටීමක් ඇති වෙලා තියෙන අවස්ථාවේ සහනදායි මිලට පස්වම්පත් මණ්ඩලයේ දැනට රුපියල් 65 ගානේ සහනදායි මිලට පොල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා වෙළඳ පොලේ සමහර ස්ථානවල රුපියල් 100ට පොල් ගෙඩියක මිල යනකොට ඒ වගේම ඊට වැඩි ගියපු අවස්ථාවලදී වුණත් අපි රජයේ හැටියට රජයේ ආයතනයක් හැටියට ජනතාවට සහනයක් ලබා දෙන්න ඕන නිසා රුපියල් 65 ගානේ සහ ඊට පහළ මුදල් වලට අවශ්‍ය පොල් ලබා දීමත් පසු සම්පත් මණ්ඩලයේ සිදු වෙනවා. ඒ වගේම සත්ව පාලනය ගැන කතා කරපුවාම අද රටේ කුකුල් ගොවිපල හිමියන්ගේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබුණා. කුකුල් ගොවිපල ව්‍යාපාරයටත් පසු සම්පත් මණ්ඩලයේ දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් වෙලා තියෙන එකක් තමයි සාමාන්‍ය ජන ජීවිතයේ ගෙවන කුකුල් ගොවිපල් හිමියෙකුට අවශ්‍ය පැටවු ටික ඒ වගේම වෙළඳ පොළට අවශ්‍ය බිත්තර ටික ලබා දීමත් මේ පසු සම්පත් මණ්ඩලය හරහා සිදුවෙන එක කාර්යයක් හැටියට මම ඔබතුමාට කියන්න කැමතියි. ඒ වගේම ගරු කථානායකතුමනි ඊළඟට අපිට තියෙන විශේෂයෙන්ම මිල්කෝ ආයතනය ගැන මේ අමාත්‍යාංශයට තියෙන එක ආයතනයක් හැටියට මම ඔබතුමාට කියන්න කැමතියි. මිල්කෝ ආයතනය තමයි සමස්ත රාජ්‍ය ආයතනයක් හැටියට රටේ ඉන්න සුළු ගොවියන්ගේ කිරි ටික එකතු කරලා ඒ කිරිවලට හොඳ මිලක් ලබා දෙන්න කටයුතු කරන්නේ රාජ්‍ය ආයතනයක් හැටියට මිල්කෝ සමාගම. කියන්න.
මේ දැන් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී කිරිපිටි ආනයනය සඳහා වෙන බද්ධ අසාමාන්‍ය ලෙස පහත වැටීමෙන් ඔබතුමාගේ දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට මරු පාරක් වැදුණා. ඔබතුමා මුදල් අමාත්‍යවරයාට කියලා යෝජනාවක් කරගන්න නැද්ද? දේශීය කිරිගොවි ආරක්ෂා කිරීම සඳහා මේ බදු විව්වේ සකස් කර ගැනීම සඳහා මොකද ජනාධිපතිතුමත් ඒ පිළිබඳ කීප විටක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ලංකාවේ තනි සමාගමකට කිරිපිටි ඒකාධිකාරයේ දීමෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ.
ඔව් ගරු කථානායකතුමනි එතුමාගේ මම ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම් මගේ කාලේ මොකද මගේ මිත්‍රයා නැත එතුමාටත් එතුමාගේ පිළිතුරක් ලබා දෙනකොට අපිට උසර. මම විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් පහුගිය කාලෙදී ඔබතුමා මුදල් වෙළඳ ඇමතිවරයා ඉන්න කාලෙදිත් තිබුණේ ඩොලර් 2800කට. 2800කට. මේවර ඒක ඩොලර් 3900ට එහා යන තත්ත්වයට ගියා. මොකද ඔබතුමත් දන්නවා වෙළඳ පොලේ කිරිපිටි ජාත්‍යන්තර වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළ ගියාම රජයක් හැටියට මේ යම් යම් සහන දීම් සිදු වෙලා තියෙනවා. ඒක ඔබතුමා වෙළඳ ඇමතිවරයා ඉන්න කාලෙත් ඩොලර් 225 ටැක්ස් එක 180ට අඩු කෙරුවා එක සැරයක්. ඊට පස්සේ 120ට වෙනකන් අඩු කරලා තියෙනවා එක කාල සීමාවකට. හැබැයි ඊට පස්සේ වැඩි කරලත් තියෙනවා. ඒ වගේම තමයි මම දන්නවා ඔබතුමා අසාමාන්‍ය විදිහට අඩු කෙරුවා කියලා. ඊටම ඒ කාලේ වැට් එක තිබුණේ නැහැ. දැන් ඒ කිරිපිටි හැම කිලෝ එකටම 115ක වැට් එකක් ගහනවා. ඒ තුලින් රුපියල් 115ක මුදලක් වැට් මුදල අනිවාර්යයෙන්ම අයිති වෙනවා. මම දන්නවා බදු මුදලේ අඩු වීමක් සිදු වෙලා තියෙනවා. අපි ඒක නිවැරදි කරන්න නැවත වතාවක් මොකද දැන් මේ වෙනකොට නැවත වතාවක් ආපහු ලෝක වෙළඳ පොලේ කිරිපිට මිල අඩු වෙගෙන යනවා. දැන් මම තමුන්නාස්සට කියන්න කැමති ඒ අඩුවීමත් එක්කම අපි මේ සහනය ලබා දීමට ඒ කියන්නේ බදු අය කිරීමට ආපහු කටයුතු කරගන්න දැන් අපි දැනටමත් මුදල් අමාත්‍යාංශය යෝජනා කරලා තියෙනවා. ඔබතුමා කියන්නේ
කෙටි වෙලාවක් ගන්න. කිරිපිටි කිලෝග්‍රෑම්යක් සඳහා ගහපු බද්ද රුපියල් 238ක්. දැන් ඔබතුමා කියන වැට් එකත් ඒත් 100 ගාණයි වෙලා තියෙන්නේ. ඒත් රුපියල් 100 ගාණක බදු සහනයක් ලැබිලා තියෙනවා නේද මේ ගෙන්වන්නාට?
ඒක තමයි මම පැහැදිලි කරුවේ මේක දේශීය වශයෙන්. මොකද අපිට අපේ රටේ නිෂ්පාදනයේ තාම තියෙන 112ක් 13ක් තමයි අපේ කිරිපිටි නිෂ්පාදනයේ තියෙන්නේ. මිල්කෝ ආයතනයෙන්, ඒ වගේම පැලවත් ආයතනයෙන්, නෙස්ලේ ආයතනයෙන්, දේශීය කර්මාන්තයක් හැටියට අපිට තාම අපිට එහාට යන්න බැරි වෙලා තියෙනවා. අඩුම තරමේ රටේ අවශ්‍යතාවයෙන් 88%ක් පිටරටින් ආනයනය කරනවා නම් අපිට යම් යම් ප්‍රශ්න ගණනාවකට සිදු වෙලා තියෙනවා මුණ දෙන්න. හැබැයි ඒ නිසා තමයි අපි පුළුවන් තරම් ගරු කථානායකවතුමනි අපි ඉදිරියට පියවර ගන්නේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරනවත් එක්කම අපි ෆ්‍රෙෂ් මිල්ක් වලට මේ දියර කිරි කර්මාන්තය දියුණු කරලා දියර කිරි පාවිච්චියට ජනතාව යොමු කරවීමට සහ ඒ සඳහා දැනටමත් අපි මිල්කෝ සමාගමෙන් ගරු කථානායකතුමනි දිනකට 104ක් පාසල් දරුවන්ට සහනදායි මිලට ඒකෙන් ලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් නෙමෙයි දියරකිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ඇටියට දිනකට ලක්ෂ 4කට පාසල් දරුවන් සඳහා කිරි ලබා දීමේ වැඩසටහනක් ගෙනෙනු. ඒකේ ප්‍රතිඵලයක් විදියට ගරු කතානායකතුමනි ඒකේ ප්‍රතිඵලයක් ඇටියට අපිට පුළුවන් වෙලා තියෙනවා දැනට අපි මේ රජයේ බාර ගන්නකොට 100ට 20ත් 22ත් අතර තිබිච්ච දියරකිරි පරිභෝජනය අද වෙනකොට 146ක් දක්වා වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා කියන එකත් මම ඔබතුමාට කියනවා.
හොඳයි.
ගරු කතානායකතුමනි මෙතුමාගේ
පැහැදිලිවම අහන්න අපිට වෙලාව අවසන්
වෙනවා. අපිට ප්‍රශ්න තියෙන කතා කරන්න. විනාඩි 10ක ඇමිතුරෙක් එක මෙහෙම කාලය ගන්නවලු.
කියන්න කියන්න.
මම තමුන්නාත්ගේ අපේ ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි තමුන්නාත්ගේ රජයේ ගොවිපළක නැකුවා. ග්‍රාමීය කිරි ගොවීන්ට තියෙන ප්‍රශ්නේ තමයි තන පිට්ටනිය නැහැ. එතකොට ඔබතුමා දන්නවා මේවට තිබ්බ වනජීවිකේ හැරි වනරක්ෂණ කැලේට ගියාම ඒ කිරි ගොවියෝගෙල්ලා රිමන්ඩ් කරනවා. මේ පිළිබඳව ඔබ අදාළ අමතුමත් එක්ක කතා කරලා ඒ ගොවින්ට සහනේ සෙලින් වැඩසටහනක් හදලා තියෙන්නේ නැද්ද?
දැයි ගරු අමතුමා
ගරු කතානායකතුමනි එතුමා ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. එතුමත් මාත් දෙන්නම අනුරාධපුර දිස්ත්‍රික්කේ. මම අහනවා ඔබතුමාගේ අනුරාධපුර දිස්ත්‍රික්කේ තිබිච්ච තන පිට්ටනිය වලට පහුගිය කාලේ මොකද කරේ? අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච තන පිට්ටනිය වලට අපි දේශපාලඥයෝ හැටියට මේ කතා කරන්න මොකද මම පහුගිය අවුරුදු 20ක් විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට අඩු ගානේ වෙන ඕනේ නැහැ. අද අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ තිබිච්ච තන පිට්ටනිය වැවුතාවලු රිසර්වේෂන් මොකද්ද කරේ? පහුගිය කාලේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඔබතුමාලගේ පාක්ෂිකයන්ට බෙදාගත්තා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි ඔය ගැන වාද විවාද කරන්න ඕනේ
නැහැ.
හරිද? ඒක නිසා අපි ඊතුරු හරිය ඊළඟට බලලා කතා කරමු.
හොඳයි ගෞරව ඇමතිතුමයි නම්. හොඳයි. මොකද ගෞරව මන්ත්‍රීතුමා? මොකද මේ
ගරු කතානායකතුමනි මම ඒකටත් පිළිතුරක් දෙන්න එතුමාගේ මේ ප්‍රශ්නෙට
වක්කල මැතිතුමාගෙත් මාත් දෙන ඔබතුමා පිළිතුරු දෙන්න.
නෑ ගරු ගරු
කතානායකතුමනි
මට විනාඩි දෙක තප්පරයක් දෙන්න. මොකද එතුමා කියව ප්‍රශ්නෙට මම පිළිතුරක් දුන්නේ නැත්නම්
මැතිතුමාගෙත් ඔබතුමෙන් අහනවා කැමතිද පිළිතුරක් ඔබතුමාගේ වෙලාව.
අර කමන්නේ ගරු කතානායකතුමනි
වාද විවාද යන්න බෑ එතුමාත් ඇහුවට පස්සේ ඔබතුමා
පොඩි පැහැදිලි කිරීමක්.
මැතිතුමාගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා ඉන්නම්.
නෑ එක සැරේ දෙකම දෙන්න ලේසි වෙලා ඉතුරු කරගෙන දාන්න.
ගරු ඇමතිතුමනි ඔබතුමාගේ වැඩපිළිවෙල ගැන සඳහන් කරා. මොකද ඊයේ පෙරේද අපි දැක්ක පුවත්පතක තියෙන වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමීක්ෂණයක් කරලා තිනවා පාසල් ළමයුන්ගෙන් තුනෙන් එකක් දිවා ආහාරයේ උදේ ආහාරයේ නැතුළු පාසල් වලට යන්නේ. ඒක එක කාරණයක්. එතකොට ඔබතුමා කිව්වා මේ දියර කිරි ප්‍රචලිත කරන වැඩපිළිවෙලක් තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි පහුගිය දවස් කාලේ මිල්කෝ සමාගමේම දියර කිරි විශාල ප්‍රමාණයක් හලලා තිනවා විනාශ කරලා තිනවා. ඉතින් ඒ අතිරික්තයක් තියෙනවා නම් ඒ වගේ පාසල් දරුවන්ට හරි මේ උදේ ආහාරය නැතුව පාසල් යන ළමයි තුනෙන් එකක් ඉන්නවනම් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද ඒ අඩු
ගන්න පාසල්
දියර කිරි
ගරු කතානායකතුමනි මිල්කෝ ආයතනයේ කිරි හැලීමේ වැඩසටහනක යෙදෙන්නේ නැහැ කියන එක පළවෙන් කියන්නේ අර පහුගිය කාලේ ගම් වතුරත් එක්ක අපිට සති දෙකක විතර ලොකු තදබදයක් ඇති වුණා. ඒ නිසා සමහර කිරි ස්ථානවල නරක් වුණා. ඒ වගේම එතුමා ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. අපි ආපහු මේ රටේ කිරිවල අතිරික්තයක් ඇති වෙන්නේ නැති වෙන්න ගරු කතානායකතුමනි අඹේවැල කිරි කර්මාන්තශාලාවේ ධාරිතාව 120,000ක තිබිච්ච ධාරිතාව දැන් 350,000ක් විතරකම වැඩි කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ කිරි ගොවියන්ට කිසිම බයක් නැතුව අවශ්‍ය කිරි ප්‍රමාණය අපි අරන් ඒක කිරි පිටි බවට පත් කරලා දෙන්න කටයුතු කරනවා කියන එකත්
මම ඊළඟට කතානායක ගරු ලක්ෂ්මණ ඤාපා අභිවාදන මැතිතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන් දෙපැමි.
වෙලාව කියත් තියෙනවද?
විනාඩි 20:05 25ක්
තියෙනවා. බොහොම ස්තුතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම සඳහන් කරන්න ඕන අද අපේ අමාත්‍යංශය පිළිබඳ මේ සාකච්ඡාව අර බෝඩ් එකේ සඳහන් වුණු තුනේ නියෝජ්‍ය කතානායකතුමනි එක හමාරේ ඉඳලා කිය. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුව තුල හිටියා. නමුත් මේ ස්ථානෙට පැමිණෙන්න බැරුණේ ඒ සඳහන් කළ තුනේ එක හමාරේ ඉඳලා සාකච්ඡා කරනවා කිය.
ඔය එක සඳහන්
අයිතර එක නිවැරදි වෙන්න ඕන.
කොහෙද ගෞරව ඇමතුමා ඒක සඳහන් ලදී
මේ එහා පැත්තේ අපේ ලොබි එකේ
දැන් ඒක
ඒක අයින් කරන්න මොකද මේ එකා මාරේ ඉඳලා ඒක නිසා ලයිබ්‍රරි එකේ හිටියා මේ ස්ථානෙට එන්න බැරුණේ ඒකයි ඒ පිළිබඳව සමාවිල්ලනවා
හොඳයි
ප්‍රධාන වශයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කරේ විශේෂයෙන්ම අලුත් අමාත්‍යාංශයක් විදියට 2015 නවැනි මාසේ 21 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ඒ නිවේදනය 11 වෙනි තීරුවේ ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා ඊ විෂයන්ට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම පසුවිපරම් කිරීම ඇගෙයිම මේ සඳහා වගකීමක් දීලා තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ශේෂ්ත්‍රය තුල නව දැනුම හා තාක්ෂණය හඳුනා දීම සඳහා අවශ්‍යකම් පහසු අවශ්‍ය පහසුකම් සැලසීම අපේ කාර්යභාරය වෙලා තියෙනවා ඒ වගේම රාජ්‍ය ව්‍යවසායෙන් නිෂ්පාදිතයන්ගේ ප්‍රමිතිය හා ගුණාත්මක බව වැඩි කිරීම අවශ්‍ය පියවර ගැනීම ව්‍යවසායකත්වයේ ජාතික ආර්ථික ප්‍රවාහය හා බද්ධ කිරීමට ක්‍රමෝපායක් සැකසීම අප අමාත්‍යාංශයේ මූලික වගකීම් බවට පත් කළා තියෙනවා පළදායි සම්පත් උපයෝජනය තුළින් දේශීය ව්‍යවසායකෙන් ජාතික ආර්ථිකය ශක්තිගත් කිරීම සඳහා යොදා ගැනීමට මේ සඳහා අපිට වගකීමක් තියෙනවා රාජ්‍ය බැංකු හා මූල්‍ය නියෝජායතනවලට අදාළ පොදු පරිපාලන හා මෙහෙයුම් කටයුතු අප අමාත්‍යාංශයට බාර කළා තියෙනවා ඉතින් මේ 11 වෙනි තීරුවේ සඳහන් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල රජයේ සමාගම්වලට මූල්‍ය පරිපාලනය අපි සතුව තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම අපි සතුව ප්‍රධාන ආයතන 37කුත් ඌණ උපයෝගිතා වත්කම් පුනරුදය සම්බන්ධයෙන් පත් කර ඇති නිසි බලධාරීන්ගේ පත් කළ තියෙනවා මේවයි කාර්යභාරය අධීක්ෂණය කිරීමද මෙම අමාත්‍යාංශයට බාර වෙලා තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි අපි මේ අමාත්‍යාංශයේ තියෙන කාර්යභාරය එක්ක ඇත්ත වශයෙන්ම දැක්ම සහ මෙහෙවර හැටියට සෞභාග්‍යමත් දේශයක් උදෙසා සවිමත් රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක් ඇති කිරීම දැක්ම හැටියටත් අපේ මෙහෙවර ජාතිකාර්ථිකයට සවියක් වන රටට බරක් නොවන රාජ්‍ය ව්‍යවසාය සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා කැපවීමක් කියන එක. දැන් මේ කාරණා අරගෙන බැලුවම සුවිශේෂීව ආයතන රාශියක් මේ අමාත්‍යාංශය යටතේ තියෙනවා. බැංකු මූල්‍ය හා රක්ෂණ අංශයන් වැවිලි කෘෂිපාද පාදක කර්මාන්ත හා කර්මාන්ත අංශයන් ගුවන් සේවා සහ හොටල් අංශය ලෙසත් පුළුල් ශ්‍රේෂ්ඨ තුනකට ආයතන 58ක් බෙදලා තියෙනවා මේවායින් බොහොමයක් අපි දන්නව නිදහසෙන් පස්සේ අපි අර ඌණවත්කම් පුනරුදය කියන යටතේ තියෙන ආයතන ගත්තම 11 මේ රටේ අද සෞඛ්‍යයට මේ ආර්ථික සෞඛ්‍යයට ගැලපෙන්නේ නැති වුණාට මේවා මේ රට විශාල සේවයක් කරපු ආයතන. ඒ නිසා අපේ ලෝකයේ ආර්ථික ක්‍රම වෙනස් වෙන ආකාරයට විශේෂයෙන් රුසියාවේ සමාජවාදී ආර්ථිකය තියෙනකොට චීනයේ සමාජවාදී ආර්ථිකය තියෙනකොට අපි ඒ කාලේ ආරම්භ කරපු අපේ ආර්ථිකයට සමගාමීව අපිට එයින් ආදර්ශයට අරන් ආරම්භ කරපු ආයතන. මොකද ඒකාධිකාරයක් තිබුණේ රාජ්‍ය ඒකාධිකාරය කියන එක. මේ රාජ්‍ය ඒකාධිකාරයේ තුල අපි මේ ප්‍රධාන ආයතන ඉතාමත්ම ඉහළ මට්ටමක ඉස්සර තිබුණා. මට මතකයි සිරිල් මැතිව් කර්මාන්ත ඇමති කාලේ විගන් සංස්ථාව, මීරන් සංස්ථාව වගේ සංස්ථා තිබුණා. මේ රටේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දීපු සංස්ථා තිබුණා. ඒවා ඒ ආර්ථික ක්‍රමය යටතේ තිබිච්ච ඒවා. ඊළඟට 1977න් පස්සේ විවෘත ආර්ථිකයට අපි ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපි තරංකාරී ලෝකයට මූණ දෙන්න අපිට සිද්ධ වුණා. ඒ තරංකාරී තත්ත්වයත් එක්ක සමහර දේවල් අපිට ආනයනය කරන්න සිද්ධ වුණා. ඒ ආනයනය කරන්න සිද්ධ වීම විවෘත ආර්ථිකය තුළ සාමාන්‍ය දෙයක්. ඒ නිසා අර එදා මේ හොඳට තිබිච්ච සංස්ථා මේවා සමහර විට අද සෞඛ්‍යයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේවායින් උණු සේවය මහජන සේවය සහ ඒ වගේම ආර්ථිකයට දීපු ශක්තිය සහ සමහර අවස්ථාවලදී ඒකාධිකාරයන් තියෙන අවස්ථාවලදී ඒකාධිකාරයන් කඩා ගන්න අපිට තිබිච්ච ලොකු ශක්තියක් හැටියට මේ ආයතන අපි දැකලා තියෙනවා. ඒ නිසා අපේ කාර්යභාරයක් වෙලා තියෙනවා මේ 2015 ඉඳලා මේ කාලේ වෙනකොට මම පෙන්වන්නම් සමහර ඒවා පාඩුවට ගියපු ඒවා යථා තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ඒ වගේම සමහර ඒවා අපිට යම් ආකාරයක බ්‍රේක් ඉවන් එකකට අපිට එන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අපිට බොහෝ අවස්ථාවලදී මේ පිළිබඳ විවේචන තියෙනවා. නමුත් මේ විවේචනවලදී අපි මම පෙන්වලා දෙන්නම් මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත සමහර ආයතන පිළිබඳ අපිට සතුටු වෙන්න පුළුවන් මේ පරිපාලනය තුළ යම්කිසි වෙනස්කම් රාශියක් වෙලා තියෙනවා. ඒ නිසා අපි නිදහසෙන් පස්සේ හැම රජයක්ම යම් දේවල් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. සමහර ඒවා නිසි කළමනාකාරීත්වයක් කරලා තියෙනවා. සමහර ඒවා නිසි කළමනාකාරීත්වයක් නැති නිසා ප්‍රගතිය අඩු වෙලා තියෙනවා. ඒ වගේම සමහර ඒවා මේ ජාතියට බරක් වෙන විදියට රටට බරක් වෙන විදියට ගිහිල්ලා තියෙනවා. මේ සියලු දේ අපි ගත්තම මම අතීතයත් එක්ක කතා කරන්නේ 1956 ඉඳලා තිබිච්ච යම් යම් ආයතන තියෙනවා. ඒ වගේම 1977 පස්සේ තිබිච්ච ආයතන තියෙනවා. අලුතෙන් පිහිටවපු ඒවා තියෙනවා. නමුත් අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ අද මේවා යම් මට්ටමකට ගෙනල්ලා මේ ජාතික ආර්ථිකයේ තියෙන අපිට ප්‍රශ්නේ. අද අපිට රාජ්‍ය ආදායම තියෙන්නේ තවම අපිට රාජ්‍ය ආදායම අපි වැඩි කරගෙන තියෙනවා 2%කින් මේ පහුගිය අවුරුදු දෙක තුල ඇතුළත. හැබැයි අපිට රාජ්‍ය ආදායම 20% දක්වා වැඩි කරගන්න බැරි වුණොත් අපිට මේ ආර්ථිකයේ ඔරොත්තු නොදෙන තත්ත්වයක් තියෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕන. එතකොට රාජ්‍ය ආදායම වැඩි නොකර අපි විදේශීය ආයෝජන ගේන්නේ නැතුව තියෙනේවයි පාඩු තියෙනේව කළමනාකාරීත්වයක් කරන්නේ නැතුව රටක ආර්ථිකයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. කවුරු ආණ්ඩු ගත්තත් කවුරු කතා කරත් මේ සියලු දේවල් වල අපි බලන්න ඕන. අපි මහා සංවර්ධන වැඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් රාජ්‍ය ආදායමේ කොච්චර දුරට වැඩිවීමක් තියෙනවද? මේ රාජ්‍ය ආදායම 2016-17 මේ වර්ෂ දෙක ඇතුළත 41% වැඩිවීමක් තියෙනවා රාජ්‍ය ආදායම තුල. මේක තමයි මේ මං හිතන්නේ ඒක 120 දක්වා අපිට වැඩි කරගන්න පුළුවන් නම් ඒකට දායක වෙන්නේ කොහොමද? අපි යටතේ තියෙන ආයතන කියන එක තමයි අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ බැංකු ශේෂ්ත්‍රය ගත්තම දැන් මං හිතන්නේ අපිට මේ ණය මුදල් පිළිබඳ සඳහන් කරා. කුමාර සිටි සෙන්ටර් ණය මුදල මිලියන 245ක් අය කරගෙන තියෙනවා. මිලියන 172.2ක් පොලි අය කරගෙන තියෙනවා. අය කරගත් මුළු මුදල තියෙනවා රුපියල් මිලියන 116ක් තියෙනවා. අය කර ගත යුතු මුදල පොලිය තියෙනවා මිලියන 245.66ක්. එතකොට ජාල ණය මුදලක් ගැන සඳහන් කරා. දැනට මුළු මුදල මිලියන 90ක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මම පෙන්නගෙන යන්නම්. ලංකා බැංකුව ඇත්ත වශයෙන්ම අපිට මේ බැංකු ශේෂ්ත්‍රයේ මූල ආයතනවල ප්‍රගතිය ගත්තම ලංකා බැංකුව බැංකු ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයා ලෙස 2017 ජූනි මාසයේ වන විට රුපියල් ට්‍රිලියන 1.8කට වැඩි වත්කම් ප්‍රමාණයක් අද ලංකා බැංකුවට තියෙනවා. අද රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු අරගෙන බැලුවම ලංකා බැංකුව ලෝකයේ පළවෙනි බැංකු 14 ඉන්නවා. ඒ වගේම අපේ ශේෂ්ත්‍රය තුළ බැලුවම ලංකාව ඇතුලේ ශක්තිමත් බැංකුව හැටියට ලංකා බැංකුව තියෙනවා. 2017 ජූනි මාසේ 30 වෙන විට රුපියල් ට්‍රිලියන 1.8කට වැඩි වත්කම් ප්‍රමාණයක් මේ බැංකුවට තියෙනවා. රුපියල් ට්‍රිලියන 1.4ක තැන්පතු පදනමක් තියෙනවා. රුපියල් ට්‍රිලියන 1.2ක මුළු අත්තිකාරම් සහිත ශක්තිමත් ශේෂපත්‍රයකට ලංකා බැංකුව දැන් හිමිකම් කරලා තියෙනවා. ඒ නිසා ලංකා බැංකුව ඉතාමත්ම ඉහළ මට්ටමක ස්ථාවරභාවයක මේ වන විට තියෙනවා. ප්‍රධාන අභියෝගයක් වුණු දැන් මේ මන්ත්‍රීතුමෙක් සඳහන් කරා මේ අක්‍රීය ණය පිළිබඳ. නමුත් මම පෙන්නන්නම් 2017 ජූනි 30 වන විට අක්‍රීය ණය අනුපාතය 2016 ජූනි 30 පැවති මට්ටමට පදනම් කරගත්තොත් ඒකක 20%කින් ඒ කියන්නේ 3.3%කින් පහත හෙලා ගැනීමට පුළුවන් කමක් ලැබිලා තියෙනවා ලංකා බැංකුවේ පාලන අධිකාරියට. අපේ බලාපොරොත්තු තියෙන්නේ 2.7% දක්වා මේක අඩු කරන්න. අපි කියලා දෙන 2.7% දක්වා මේක අඩු කළ යුතුයි කියලා. නමුත් මේ පහුගිය වක්වාන ඇතුළත 3.3% දක්වා පහත හෙලීමට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මම ඉතාමත්ව සතුටු වෙනවා. මහජන බැංකුව පිළිබඳවත් අපි ගත්තාම රජයේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දැක්වීමට මේ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සමග එකට කටයුතු කරලා සශක්ති ණය යෝජනා ක්‍රමය දියත් කරලා තියෙනවා. සුත්‍ර සුළු හා මධ්‍ය සංවර්ධන ව්‍යවසාය සංවර්ධනය කිරීමේ අරමුණ කරගෙන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරලා තියෙනවා. රට පුරා සෑන් රැකියා මිලියනයකට අධික ප්‍රමාණයක් බිහිකිරීමට දායක වෙලා තියෙනවා. කෘෂිකර්ම හා කාර්මිකාංශවල සහයෝගය දැක්වීමෙන් පරමාර්ථයෙන් මෙම වැඩසටහන් 2017 මාර්තුවල ඉඳලා දියත් කරලා තියෙනවා. අපි හිතනවා මේක ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන් ඒ කියලා. මහජන බැංකුව ඩිජිටල් බැංකු කරන පරිවර්තනයේ ක්‍රියාවලිය යටතේ සයන් බැංකු ඒකක දැනට පිහිටවගෙන තියෙනවා. සයන් බැංක ටේලර් ATM යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර, බිල්පත් ගෙවීමේ යන්ත්‍රයකින් මෙම ඒකකය සම්පූර්ණ ඒකකය සමන්විත වෙනවා. උසස් පහසු හා උසස් කාර්යක්ෂමතාවයකින් යුත් බැංකු සේවාවක් වසර පුරාම ගනුදෙනුකරණයට ලබා දීමට පැය 24ක සේවාවක් මෙම බැංකුව විසින් දැනට ආරම්භ කළා තියෙනවා. 2007 පළවෙනි මාස 6 තුළ මහජන බැංකුව සාර්ථකව බදු පෙරලාභ ඉලක්ක සපුරා ගන්නට සමත් වෙලා තියෙනවා. රුපියල් බිලියන 11.4ක් බදු පෙරලාභ ලබාගෙන තියෙනවා මේ කාලය ඇතුළත. 2017 වර්ෂයේ මුල් මාස 6 තුළ අවසාන වෙන විට රුපියල් බිලියන 39.6ක සමස්ත තැන්පතු සංචලනයක් වාර්තා කරලා තියෙනවා. එය බිලියන 70ක ඉලක්කයක් තිබුණේ ඒ බිලියන 70ෙන් 39.6ක් ලබාගෙන කියනවා. ඒ කියන්නේ මේ මුල් මාස 6ේ 56.5ක ප්‍රතිශතයක් සපුරා ගන්නට මහජන බැංකුවට පුළුවන්කම ලැබෙනවා. පහුගිය වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව තැන්පතු සංචලනය රුපියල් බිලියන 8.9කින් නැත්තම් 28.9කින් වර්ධනය වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් වෙළඳපොළ පොලි අනුපාතය මත සමගාමීව ස්ථාවර තැන්පතු වර්ධනයට හේතු පාදක වෙලා තියෙනවා. 2016 12/31 වෙනි දිනට රුපියල් බිලියන 657ක තියෙන ගනුදෙනුකාර තැන්පතුව ප්‍රධාන අරමුදල් එක්ක මූලාශ්‍ර එක්ක ගැලපුවාම 2017 ජූනි 31 වෙනි විට බිලියන 699 දක්වා 12.6කින් වර්ධනය කරන්න වාර්ෂිකව පුළුවන් වෙලා තියෙනවා. 2017 6/30 අවසන් වෙන කාල පරිච්ඡේදයේ කාලීන හා ඉතුරුම් සංචලනය පිළිවෙලින් රුපියල් බිලියන 32.5කුත් බිලියන 7.1ක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක 2016 12/31 බැලුවම සාපේක්ෂව බැලුවම 14%ක සහ 8.1%ක වර්ධනයක් වෙලා තියෙනවා. 2016 ජූනි වෙනි විට බැංකුවේ තැන්පතු වෙළඳ කොටස 9.9 දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් විශේෂයෙන්ම මීට අවුරුදු 45කට ඉස්සෙල්ලා ආරම්භ කළා තියෙනවා 1972 පනතෙන්. නමුත් මේ කාලය ඇතුළත මේ බැංකුව මේ කාලය ඇතුළත තැපැල් කාර්යාල 4061කින්, ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර 279කින්, ඒ වගේම මුළු ප්‍රමාණය 4408කින් සේවක සංඛ්‍යාවකින් යුත් ඉස්සරහට ගමන් කරන්න පුළුවන් විදියට මේ මාර්ගය සකස් කරගෙන යනවා. ඒ නිසා අපිට මේ බැංකු තුන ආරගෙන ගලුවා. මේ බැංකු තුනේ ප්‍රගතියක් තියෙනවා. මම ලංකාපුත්‍ර බැංකුවේ ගැටළු රාශියක් තියෙනවා. මම නෑ කියන්නේ. ලංකාපුත්‍ර ඇතුළේ ඉතිහාසයත් එක්ක ඉතිහාසයේ එක්ක බැලුවොත් ඓතිහාසික වශයෙන් උරුම වෙච්ච සමහර ගැටළු තියෙනවා निराකරණය කරන්න. ඉතින් ඒවා निराකරණය කරන්න කරු හැමතුමත් මමත් මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාලයත් අතගෙන බැලුවම ලංකාපුත්‍ර බැංකුව මේ අවුරුද්දේ විශේෂයෙන්ම මේ මාස 6 කාලේ 2017 ජූනි මාසේ 30 වෙනකොට සුද්ධව බදු පෙරලාභය මිලියන 131 දක්වා රුපියල් මිලියන 132 දක්වා වැඩි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ණය අයකර ගැනීම 33%කින් ණය අයකර ගැනීම වේගය වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මම අර කිව්ව ඓතිහාසික ගැටලු තියෙනවා. ඒ ඓතිහාසික ගැටලු තියෙන්නේ සමහර ඒවා ණය දීපු ආකාරය, ඒ වගේම ඒවයි තියෙන ආරක්ෂණය, මේ සියලු දේවල් වගකීමකින් තොරව සමහර අවස්ථාවදී කරව බව පේනවා. ඒ නිසා ඒකට ඒවා වෙනස් කර ගැනීමට අපිට ලොකු උත්සාහයක් දරන්න වෙලා තියෙනවා. සමහර තියෙනවා යන්ත්‍ර සූත්‍ර වගේ ඒවා මෝගේජ් කළා. නමුත් ඒවා ගලවගෙන ගිහිල්ලා තියෙනවා සමහර තැන්වල. ඉතින් ඒ වගේ අවිධිමත් ලෙස සිද්ධ වෙච්ච වැඩ කටයුතු කීපයක් තියෙනවා කලින් ඒවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අලුත් කළමනාකාරීත්වය යටතේ මේ වෙනස් වීම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී. පිඟන් සස්ථාව ගත්තම
කියන්න කියන්න කියන්න
සම්බන්ධයෙන් දැන් මේ 239 අයවැය යෝජනා යටතේ ඔබතුමාලා කියලා තියෙනවා මේ ස්කන්ධ ප්‍රාග්ධනිය උපයා ගැනීමේදී රජය තම පාලන අයිතිය අත්හරින්න නමුත් තැන්පත් කරුවන්ට සහ සේවකීන්ට කොටස් හිමියන් වීමේ අවස්ථාව ලබා දෙනවා කියලා. දැන් තැන්පත් කරුව ගත්තාම අපිට මේකේ මේ ඔබතුමාලගෙන් පැහැදිලි කිරීමක් ඕන. දැන් තැන්පත් කරුව ගත්තාම මේ අහිංසක දුප්පත් මිනිස්සු මේ දවැන්ත විදියට මේ තැන්පත් කරුව ඉන්නවා වෙන වෙන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙච්ච. ඉතින් අපිට මේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ගන්න පුළුවන්ද ඔබතුමාලගෙන්?
අවසාන දෙන්න. ඒක ඔබතුමා දෙයි. විගන් සස්ථාව ගත්තාම සතුටු වෙනවා. දැන් මේ 100ට විගන් සස්ථාවේ නිෂ්පාදනය 2017 ජූනි මාසයේ වෙනකොට 100ට 108.7කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ මේක දැන් පහුගිය 2014 අවුරුද්ද ගත්තාම 2014 අවුරුද්දයි 2015 අවුරුද්දයි ගත්තාම 2014 නිෂ්පාදන ශිෂ්ටිය වැඩි කරගන්නම බැරි වෙලා තියෙනවා. 2015 120කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. 2016 150කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. 2017 108.7කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේවා මේ වහන්න තිබිච්ච යෝජනා කරන පුනරුදේ යටතේ මේවා ප්‍රතිව්‍යුහකරණය කරන්න තියෙන ඒවා. නමුත් අපිට එකක් පේනවා පරිපාලනය අතින් යම්කිසි වෙනස්කම් සිද්ධ වෙනකොට මේවා යථා තත්ත්වයට ගන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එතකොට මම ඔබතුමාලා සියලු දෙනාම දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුව ආණ්ඩු හැටියට අපෙන් බර අයින් වෙන්න කරපු වැඩ. ඒ කියන්නේ දැන් වැවිලි සංස්ථාව ගත්තොත් වැවිලි සංස්ථාවේ වතු ටික අපි පෞද්ගලික අංශවලට දුන්නා. දේශීය ව්‍යාපාරිකයට. නමුත් ඔබතුමාලා අපි සියලු දෙනාම පිළිගන්නවා අර අපේ අපිට භාණ්ඩාගාරයට බර අඩු වුණාට මේවයි නිෂ්පාදන ශේෂ්ත්‍රයේ මේ 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 වැවිලි සමාගම් වල කිසිම විදියකින් ආයෝජනයක් කරන්න. ඔවුන්ගේ මුදල් දාලා ආයෝජනයක් කරන්න. එතකොට නිෂ්පාදන ශේෂ්ත්‍රයක් අපිට ඇති වෙන්නේ නැහැ. මොතොර ජාතික වශයෙන් ජාතික ආදායමට මේක බලපානවා. අපිට බේරෙන්න පුළුවන් අපි පරිපාලනයෙන් අයින් වෙලා. නමුත් ඒ නිසා අපිට මං හිතන්නේ තවත් දුරටත් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න වෙනවා. දැන් අපි යටතේ තියෙන්නේ සමාගම් කීපයක් රජය යටතේ තියෙන ඒවා විතරයි. අනිත් සමාගම් පිළිබඳ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේදී අයවැයකදී එක වෙලාවකදී කියවුණා. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මිනිහට අක්කර 2-3 දීලා ඒ මිනිහට මේක වගා කරන්න දෙනවා නම් මීට වඩා ශ්‍රේෂ්ඨය ශක්තිමත් කරන්න පුළුවන්. මොකද මේ සමාගම් පිළිබඳ අපිට ගැටළු රාශියක් තියෙනවා. මොකද මේ සමාගම් වලින් දේශීය දායකත්වය ජාතියට දායකත්වය දෙන්නෙත් නැහැ, නිෂ්පාදන ශ්‍රේෂ්ඨය ඇති වෙන්නෙත් නැහැ, නැවත වගා කිරීම කරන්නෙත් නැහැ. දේපළ පිළිබඳ ඔවුන් කරන යම් යම් පරිහරණය පිළිබඳ ගත්තම පාලනය කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම ජාතික ගුවන් සේවය පිළිබඳ. එතකොට අපේ ආයතන රාශියක් තියෙනවා කතා කරන්න වෙලාව නැහැ. නමුත් ජාතික ගුවන් සේවය පිළිබඳ ගත්තම අපි ප්‍රධාන වශයෙන් අපිට අනන්‍යතාවයක් තියෙන්න ඕන. ඒ අනන්‍යතාවය නිසා තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය අපිට තියෙන්නේ. ඒ අනන්‍යතාවය ලෝකේ ඕනම රටකට තියෙනවා. හැබැයි මම හිතන්නේ අරුන් දෙක අපේ හිටපු ඇමතුවත් පිළිගන්නවා ඇති ලෝකේ කිසිම රටක ගුවන් සේවය තුළින් ලාභයක් ලබන්නේ නැහැ. ලාභ ලබන්න අමාරු. විවිධ සේවා තියෙන්න ඕන. ඒ මොකද හේතුව දැන් එමිරේට් එක ගත්තොත් එමිරේට් එක 109.8ක පාඩුවක් තියෙනවා. හැබැයි එමිරේට් එක කව වෙන්නේ අනිත් ඒවත් එක්ක. ඒගොල්ලෝ ඇතුළේ තියෙන විවිධ සේවාන් එක්ක. එතකොට කටාර් ගත්තොත් 112.4ක පාඩුවක් තියෙනවා. එතකොට අපේ ශ්‍රී ලංකන් එක 104.6ක පාඩුවක් තියෙනවා. මේක අපිට ගත්තාම බර තියෙනවා. නමුත් මම කියන්නේ මේකේ ප්‍රධාන දේ අපේ අනන්‍යතාවය අපිට තියෙන ඕන අපි බලන්න ඕන මේ 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 தත්ත්වේ කොහොමද අපි අඩු කරගන්නේ කියලා. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ බර කවුරු හරි සමාගමක් PPP හැටියට එනවා නම් ඒ සමාගම ගන්නවා නම් බර ප්‍රශ්නයක් නැහැ. අපේ තියෙන සියලුම ණය අපේ තියෙන සේවක ප්‍රශ්න අඩු කරන්නේ නැතුව ඒක ගෙනියන එක එහෙම ගන්න සමාගමක් මම හිතන්නේ නැතේ කියලා. මොකද අපි ඒ බර කවුරුවක් ගන්න. හැබැයි ඒ බර අපි අරගෙන වෙන කාට හරි මේක දෙනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. මොකද ඊට වැඩිය අපිට කරන්න පුළුවන් මේක. මොකද අපි පෙන්වලා තියෙනවා සමහර කාලවලවල මේක බ්‍රේක් ඉවෙන් එකකට ඇවිල්ලා තිනවා. පෞද්ගලික අංශය කරනකොට සමහර ලාභ ලබලා තියෙනවා. එමිරේට්ස් කරනකොට අපිට බරක් තිබුණේ නැහැ. ඉතින් අපි ඒ නිසා දැන් මේ රටේ මතයක් යනවා මේක විකුණනවා කියලා. මම හිතන්නේ විකුණනීම නෙවෙයි. අපිට අපි කවුරුත් පිළිගන්න එක දෙයක් තියෙනවා. PPP අපි කරන්න ඕන. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන එක. ඒක ලෝකේ තියෙන දෙයක්. අපි අර මේක අපිට ගෙනියන්න පුළුවන් මොන ආකාරයටද කියන එක. එතකොට ඒවා දැන් කල්පනා කරනවා. අද බලන්න අද වෙනකොට අපි ශ්‍රේණිගත කිරීම අනික OPT වලින්. ඒ කියන්නේ on time performance rating වලින් අපි ඇවිල්ලා තියෙනවා පස්සේ ඉතරට. මේ ගුවන් සේවය. එතකොට මේ ගුවන් සේවය නරකක් නෙමෙයි. මේ ගුවන් සේවය ලෝකේ පිළිගත් ගුවන් සේවයක්. සමාගම් 40ක් එක්ක ශ්‍රේණිගත කිරීම කළා තියෙන්නේ. ඒ සමාගම් 40කින් 40කින් අපි පස්සේ තැන අපි ඉන්නවා. ඊළඟට පෙර මේ අවුරුද්දේ බැලුවම අපිට පෙර වසරවල தත්යන් සැසඳුවම අනවශ්‍ය නීති විරෝධී විදේශගතවීම් අපි 80%කින් අඩු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. සමාගම් වසර 20කට අපි 20කට ආසන්න කාලයක් භාවිතා කර ඒ 340 ගුවන් භාවිතයෙන් ඉවත් කිරීමේදී එම ගුවන් යාන සඳහා වඩාත්ම ගැළපෙන විකල්ප ගුවන් යාන ලෙස පිළිගැනෙන ඒ 350 යාන වුණාට ඒවා අපිට අවලංගු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ බර අපිට ගෙවන්න බෑ. අපිට තියෙන්නේ ඒකේ වාරිකය ගෙවන්න බෑ, පොලිය ගෙවන්න බෑ. එතකොට අපි මේවා ලීසින් සමාරය. එතකොට මේ වගේ ඒවත් එක්ක අපි බලන්න ඕන කොහොමද අපි දැන් ග්‍රවුන්ඩ් හැන්ඩින් ලාභ ලබනවා නම්, අපි කේටරින් ලාභ ලබනවා නම්, අපි මේ තියෙන අලාභය කොහොමද අපිට අඩු කරගන්න පුළුවන්? මොන ක්‍රමයකට කවුරු එක්ක සම්බන්ධලා අඩු කරගන්න පුළුවන්? එහෙම නැත්නම් අපේ පරිපාලනේ අපි වෙනසක් කරලා අපි රීස්ට්‍රක්චර් කරලා අපිට කරන්න පුළුවන්ද? අපේ ඒවට උදව් වෙන්න ඕන. මොකද මේක රටක තියෙන ප්‍රශ්නයක් මේක. මේක අපේ තියෙන අනන්‍යතාවය. මේ අනන්‍යතාවයත් එක්ක අපිට ගුවන් සේවයක් අපේ කියලා තියෙන්නත් ඕන අපිට.
ඇමතුමත් ඉන්න වෙලාවේ මම හිතන්නේ මේ 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 මුළු අයවැය කතාවේම ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරද්දී ඇමතුමා මේ නිලධාරී කීප දෙනෙක්ගේ දැවැන්ත අත්රෝමතික විදියට මේ 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 දූෂණ ගැන කතා කළා. මම හිතන්නේ ඔබතුමාලා දෙන්නා මේ අයවැය අද කතාවෙන් පස්සේවත් මේ නිලධාරීන් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න ඕන. අපේ කතාවලදී කියන්නම් මේ ඉහළ නිලධාරී කීප දෙනෙක් මේ ගුවන් සේවය තුළ ඉඳගෙන මෙච්චර පාඩු ලබන ගුවන් සේවයේ දැවැන්ත විදියට තාමත් හොරකම් කරනවා. ඉතාමත් නරක විදියට. ඒ ඉතින් අපි හිතනවා ඔබතුමාලා දෙදෙනාට මේ ශක්තිය දෙනවා කියලා.
සඳහන් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි එකගතාවයකට ඉන්නේ. අපි යම් දෙයක් තියෙනවා. හැබැයි චෝදනාව නිවැරදි විය යුතුයි. ඒ සඳහා ගත යුතු පියවර ගන්න ඕන. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. මොකද ඒක පෙන්වා දීම ඔබතුමාලගේ යුතුකමක්. හැබැයි සමහරලාට සමහර අය දෙන තොරතුරු තියෙනවා. අපි අවසාන අරගෙන බලවම මේ තොරතුරු වල සමහර දේවල් නිවැරදිතාවයක් නැහැ සමහර දේවල් වල. ඉතින් නමුත් මම කියනවා පිළිගන්නෝ ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු පිළිබඳ අපි ඒ පිළිබඳ අවධානය කළා අපි අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ පදනමේ අපි ඉන්නවා. මොකද මේ අනන්‍යතාවය කියන එක අපිට නැති කරගන්න බෑ. මේ පෞද්ගලික මතයත් ඒක මම හිතන්නේ අපි හැමතිස්සෙම රටක දැන් අපි අනිත් ඒවා බැලුවම සංචාරක ශ්‍රේෂ්ඨයට 0.22ක 0.22ක දායකත්වයක් වෙනවා. මොකද අපි ඒ නිසා අපිට අපේ ගුවන් සේවයක් අවශ්‍යයි. ඒක ඔයද මේ ගුවන් සේවය කොහොමද අපි පවත්වාගෙන යන්නේ? මොකද අපි තේරෙන එක දෙයක් තමයි මේ භාණ්ඩාගාරයට අසීමිත බරක් දෙන්න බෑ මේ ආර්ථික යටතේ. ඒතර අපි කවුරුත් ඔබතුමාලා අපි කවුරුත් පිළිගන්න දෙයක්. මොකද අපි කවුරු කතා කරත් අපිට මම අර මුලින් සඳහන් කර වගේ මේ අපිට රාජ්‍ය ආදායමයි වියදමයි පරිකල අඩු කරගන්න බැරි නම් අපේ අයවැය පරතරය අඩු කරගන්න ක්‍රමවේදයක් අපිට සකස් කරන්නේ නැත්නම් මේ කියන එකක්වත් අපිට කරන්න බෑ මොන ආණ්ඩුවක් ආවත්. එතකොට ඒක අපි අවංකව තේරුම් ගත යුතුයි. දැන් එහෙමනම් අපි මොනතරම් සංවර්ධනය කරත් රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ නැපයි. රාජ්‍ය ආදායම වැඩි වුණේ නැහැ. රාජ්‍ය ආදායම 13ට බලන්න 1994 රාජ්‍ය ආදායම 20ක් තිබුණා. හැබැයි 2015 වෙනකොට රාජ්‍ය ආදායම 14 වෙනකොට රාජ්‍ය ආදායම 14ක 13කට බහැලා තියෙනවා. එතකොට අපිට දියුණුවක් පේන්නේ නැහනේ. එතකොට මේක අපි පිළිගත යුතු යථාර්ථයක්. ඒ නිසා මේ ගුවන් සේවය පිළිබඳ මං හිතන්නේ අපි මූල්‍යමය බැඳීම් වලට ලංකා බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 50ක කෙටි කාලීන ණයක් ලබා ගැනීමට ක්‍රෙඩිට් ස්විස් බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 125ක ණයක් ලබා ගැනීම සඳහා කරපු ඉල්ලීම අපි ආණ්ඩුවක් හැටියට අනුමතය ලැබලා දීලා තියෙනවා. එතකොට ඒකට එයා ඉදිරිපත් කළා තියෙනවා 2017යි 18යි සඳහා වෙන ආයතනික සැලැස්මක් දැන් සකස් කරලා අවසන් කළා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ආයතනික සැලැස්ම තුළ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉදිරියට ප්‍රගතියක් අරගෙන යයි කියලා. මොකද ගුවන් සමාගම පෞද්ගලීකරණය කළ යුතුද? රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ද යන්න පිළිබඳ අපි හොඳින් විමසා බලන්න ඕන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සියලුම රාජ්‍ය විෂයන් පිළිබඳ මට කතා කරන්න වෙලාවක් නැති වුණත් නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පස්සේ පහුගිය අවුරුදු 40ක කාල සීමාවක් ඇතුළත සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යවසාය පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති මේ සම්බන්ධයෙන් ඇති කළ යුතු බලපෑම් අපි ප්‍රතිපත්ති වෙනස් කරනවා. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට අපි ආණ්ඩු වෙනස් වෙනවා, ප්‍රතිපත්ති වෙනස් කරනවා, පක්ෂ වෙනස් වෙනවා. ඒ ප්‍රතිපත්ති වෙනස් කරනකොට නිලධාරීන් හැටියට එන මිනිහට මේක කරන්න පුළුවන්. ඒගොල්ලන්ට නිදහසක් තියෙනවා. මේ ප්‍රතිපත්තිය ඒගොල්ලගේ සැලැස්මක් අනුව ගෙන යන්න අපි ඉඩක් දෙනවා. අවුරුදු 10ක 15ක සැලැස්මක් තියෙනවා. මොකද රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැහුවොත් ඒ රාජ්‍ය ආයතන ගෙනියන්න බෑ. හැබැයි ඒක අපි පිටින් ඉඳන් බලන්න ඕන. ඒ ආයතන ඉස්සරහට ගෙන යන ක්‍රමවේදයන් පිළිබඳ අපි ඒ අයට අදහස් ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපිට නිදහසෙන් පස්සේ
තුමායි කාලේ නම් අවසන්.
කියන්න මේ මයිකේ දෙන්න.
මන්ත්‍රීතුමා කිව්වා
මයිකේ දෙන්න.
මුතුකුමාර්
බොල් ණය වශයෙන් කෝටි ගානක මුදලක් මාස ගානක් ඇතුළත අයින් කළා කියලා දැන් ඉතල පොදු ව්‍යාපාර සභාවේ අහුණා කියලා. එතකොට අපි සාමාන්‍ය දන්නවා ගමක ගොවියෙක් රුපියල් 15000ක් තිබ්බොත් උසාවි දාලා සල්ලි ගෙවනකම් ඔහු ගිරේ ඉන්නවා. ඔහු ඊපස්සේ කෙසේ හෝ මේ මුදල උඩමක් වස්තලා කියලා මේ සම්බන්ධ ඔබතුමා මේ සභාවේ ඇත්ත වශයෙන්ම ඔබතුමා වැදගත් අමතිවරයෙක් වශයෙන් එවැනි දේවල් තියෙනවා. ඒක බොරුවක් දෙ කතාව නැත්නම් එවැනි දේවල් තියෙනවා ඒවට විනයානුකූල කටයුතු කරනවාද කියන එක මම දැන් අහගෙන
ඉන්නවා. බොල් ණය වශයෙන් තියෙන ඒවා සමහර ඒවා අයින් කරන්න වෙන ඒවා තියෙනවා. සමහර විට එයා මිය යෑමෙන් පස්සේ අයිතිකාරයෙක් නැති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් එයාගේ දේපල සම්පූර්ණයෙන් විනාශ වෙලා දේපල ගන්න දෙයක් නැති වෙනකොට. එතකොට ඒ වගේ ඒවා ඕනම බැංකුවක වශයෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගොවියාගේ පැත්තේ මම පිළිගන්නවා දුප්පත් මිනිහා ගෙවනකොට ඒ මනුස්සයා හරියට ගෙවන කෙනෙක්. මහ පරිමාණයට වඩා. දුප්පත් මනුස්සයාට බැරි වුණොත් විතරයි ඒ මනුස්සයා ගෙවන්නේ නැත්තේ. එතකොට ඒකෙදි පහුගිය කාල පරිච්ඡේදයේ හුඟක් දේවල් අයින් කළා තියෙනවා. ඒක ඔබතුමාත් දන්නවා මමත් දන්නවා. ගොවින්ගේ සමහර ඒවා කපා හැරලා 50% ගත්ත සමහර ඒවා කපා හැරියා. හැබැයි ණය අක්‍රිය ණය නැවත ගැනීමේදී ප්‍රගතියක් වාර්තා කළා තියෙනවා මේ බැංකුවල. ඒ කියන්නේ මේ ප්‍රගතිය මම පෙන්නුවා අක්‍රිය ණය ගැනීමේදී ලංකා බැංකුවේ මම මුලදී පෙන්නුවා ඔබතුමාට අහගින් නැති විශේෂයෙන්ම 100ට
ඔබතුමා දැන් නම් කාලය
2016 ජූනි මාසේ 30 වෙනිදා පදනම් එකක 20කින් 3.3 දක්වා පහතර ගෙනීමට පුළුවන් කමක් ලැබුණා. ඒතොර අපේ ඉලක්කය අපි කිව්වේ 2.7 දක්වා වැඩි කරන්න ඕන කියලා. ඒ නිසා ඒ වගේ යම් ක්‍රියාකාරකම් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි අමාත්‍යංශයක් හැටියට අපි මේ පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ වගේම ඔබතුමාලා පෙන්වලා දෙන යම් යම් කාරණා පිළිබඳ මේ අපි අවධානය යොමු කළේ අවශ්‍ය කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ඔබතුමාට මගේ ස්තුතිය පිරිනමමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා.